සමන්තා චක්කවාලේසෝ අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නාව අකුසල ධම්මා පරිහායන්ති යතෛධං භික්කවේ සන්තුට්ඨි සන්තුට්ඨස්ස භික්කවේ නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාව කුසල ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නාව අකුසල ධම්මා පරිහායන්ති යතෛධම් භික්කවේ සන්තුට්ඨිතා සන්තුට්ඨස්ස භික්කවේ අනුප්පන්නා චේව කුසලා ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්ති ති. සද්ධාවන්ත පින්තුනි, හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණේ කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ මහරගම කටුවාවල පාරේ පදිංචිව සිට අවුරුද්දකට පෙර අභාව ප්‍රාප්ත වන්නට ඉදුණු අමරසේන ධර්මවිමල මහත්මා සිහිපත් කරලා එතුමාට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදරි කරගෙන සුමනා ධර්මවිමල මහත්මිය සහ දූදරු බෑනවරු ලේලිවරු සියලු දෙනා ඒකරාශී වෙලා දායකත්වයෙන් කටයුතු කරන්න. මහරගම ජනාධිපති විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පතිවරයෙකු හැටියට කටයුතු කරන ලද අමරසේන ධර්මවිමල මහත්මා 2021 මාර්තු මාස දෙවැනි දිනට එතුමා අභාව ප්‍රාප්ත වෙලා වසරක් ගත වීම නිමිති කොටගෙන මේ පින්කම සිද්ධ කරන්නේ. විශේෂයෙන් එතුමන්ටත් ඒ වගේම දෙපාර්ශ්වයේ මිය පරලෝ යන්නට එදුණු දෙමව්පියන් සහෝදර සහෝදරියන් එවැගේම සදිරා කුඩා දියණිය තුළු වියෝ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අරමුණ ඇතිව අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා ඒ පින්වතුන් අපට ආරාධනා කරන්නට යෙදුනේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට විශේෂයෙන් අපට ආරාධනා කළේ ජීවිතේ පුරාම අභියෝග වලට මුහුණ දෙමින් ඒ අභියෝග ජය ගනිමින් යුතුයකම් වගකීම් ඉටු කරමින් සතුටින් ජීවත් වෙන්නේ කොහොමද? ඒ සඳහා ධර්ම මාර්ගයේහි හැසිරීමේ වැදගත්කම පැහැදිලි කරලා දෙන හැටියටයි අද මේ පින්වත්තුන් අපට ආරාධනා කරන්නට යෙදුනේ. ඒ කාරණා පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කිරීම සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද වටිනා සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ සඳහන් වෙන සන්තුට්ඨි සූත්‍රය. එහිදී තථාගතයන් වහන්සේ දේශනා කරනෝ නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා උපජ්ජಂತಿ උප්පන්නාවා අකුසලා ධම්මා පරිහායන්ති යතයි දම් භික්කවේ සන්තුට්ඨිත. සන්තුට්ඨස්ස භික්කවේ අනුප්පන්නාචේව කුසලා ධම්මා උපජ්ජಂತಿ උප්පන්නාච අකුසලා ධම්මා පරිහායන්ති. මහණෙනි, මේ සන්තුෂ්ටිය තරං සතුට තරං අන් ධර්මයක් මම දකින්නේ නැහැ. කුමක් වෙනුවෙන්ද? නූපන් කුසල් දහම් උපදවන්නට, උපන් අකුසල් දහම් ප්‍රහීන කරන්නට. නූපන්නා වූ කුසල් දහම් අපේ සිත් සතන් තුළ උපදවන්නටත්, ඉපදී පවතින අකුසල ධර්ම ප්‍රහාණය කරන්නටත් සන්තුෂ්ටිය තරං සතුට තරං ප්‍රයෝජනවත් වෙන අන්නේ ධර්මයක් මම දකින්නේ නැහැ කි. සතුටින් සිටින තැනැත්තාට නූපන් කුසල් උපදිනවා, උපන් අකුසල් ප්‍රහීන වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ කාරණේ අපේ ධර්ම දේශනාව සඳහා අද මාතෘකා කරගත්තේ, කොහොමද අපි අභියෝග වලට මුහුණ දෙමින් වගකීම් යුතුකම් ඉටු කරමින් ධර්මානුධර්ම ප්‍රතිපන්නව සතුටින් ජීවත් වෙන්නේ කියන මේ කාරණේ පැහැදිලි කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් අපේ අවධානය යොමු කරන බොහොම විශේෂ තැනකට. ඒ කුමක්ද? දැන් සතුට කියලා කිව්වහම අපි හුඟක් දෙනෙකුට හැඟෙන්නේ බොහොම පටු සීමාවක් තුළ. ඒ කියන්නේ මොනවා හරි ලැබුණහම සතුටක් ඇති වෙනවා, ඉන්ද්‍රිය පිනවනකොට අපට සතුටක් ඇති වෙනවා. ඒ වගේ බොහොම සරල කාරණයක් ගැන තමයි හුඟක් දෙනාගේ අවධානය යොමු වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා, එය විශේෂයෙන් කුසල් දහම් සම්බන්ධව අකුසල් දහම් සම්බන්ධව ප්‍රධාන කාරණයක් වෙනවා සතුට. අපට මේ ජීවිතේ කුසල් දහම් උපදවන්නට ප්‍රධාන සාධකයක් හැටියට තථාගතයන් වහන්සේ සන්තුෂ්ටිය දේශනා කරන්නේ. එහෙමනම් ඒක හුදෙක් බොහොම සරල කාරණයක් පමණක් නෙමෙයි, ඒක මෙලවට පමණක් බලපවත්වන කාරණයක් නෙමෙයි, සසර ගමනටම උපකාර වෙන ලෞකික ජීවිතේ වගේම ලෝකෝත්තර ගමනටත් සහාය වෙන කාරණයක් තමයි සන්තුෂ්ටිය. ඒ වගේ පුළුල් අර්ථයකින් බුදුරජාණන් වහන්සේ මෙහිදී ඒ කාරණේ දේශනා කරන්නේ. එතකොට ජීවිතයේ හැමදෙනාම සතුටින් සහ සුවෙන් ඉන්නට තමයි වෑයම් කරන්නේ. නමුත් එහෙම උත්සාහ කළාට බොහෝ දෙනාට ඒ තමන් අපේක්ෂා කරන සතුටමයි සුවයමයි ජීවිතවල නැත්තේ. එතකොට සතෙක් සිව්පාවෙක් ගත්තා වුණත් ඒ සතා සිව්පාව පවා හැම විටම ඌට මිනිස්සෙකුට වගේ හිතලා කල්පනා කරලා මට සතුටින් ජීවත් වෙන්නයි ඕන, සැපෙන් ජීවත් වෙන්නයි ඕන කියන එහෙම ලොකු දැක්මක් වැටහීමක් නැහැ. නමුත් හැමතිස්සෙම නොසතුට ඇති වෙන තැන්වලින් මගහැර යන්නට, දුක පීඩාව ඇති වෙන තැන්වලින් මගහැර යන්නට, සතුට සුවය තියෙන තැන්වල වඩා රැඳී සිටින්නට තිරිසන් සතා පව ප්‍රිය කරයි. එතකොට මිනිස්සු හැටියට අපි කොයි කවුරුත් ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු සියලු දෙනාම ජීවිතේ සතුටින් සහ සුවෙන් ජීවත් වෙන්නට වෑයම් කරනවා. නමුත් බොහෝ දෙනාට එය පවත්වා ගන්නට නොහැකි වෙන්නේ කුමක් නිසාද? ඒ සතුට සහ සුවය සැබවින්ම උපදින්නේ කවර සාධකවලින්ද? ඒ නඩත්තු කරගන්නට උපකාර වෙන්නේ කවර සාධකද කියලා හරියට හඳුනා නොගනි. පිනතුනි, දැන් ජීවිතයේ යම්කිසි කෙනෙකුට යම්කිසි පරමාර්ථයක් ජයගන්නට ඕන නම් ඉස්සරලාම හඳුනා ගන්නට ඕනේ තමන්ගේ පරමාර්ථය, තමන්ගේ අරමුණ මොකක්ද කියලා. එහෙම හඳුනාගෙන ඊට පස්සේ විමසලා බලන්නට ඕන ඒ පරමාර්ථය සඵල වෙන සාධක මොනවාද කියලා. ඊළඟට ඒකට බාධා කරන බාධක මොනවාද? ඒ බාධක දුරු කරලා සාධක ගොඩනගලා ඒ අපට අවශ්‍ය අරමුණ වෙත අපි කොහොමද ගමන් කරන්නේ කියලා හරියට හඳුනා ගන්න කෙනෙකුට විතරයි ජීවිතයේ අරමුණු පරමාර්ථ ජය ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට අපට අවශ්‍ය වෙන්නේ සතුටින් ජීවත් වෙන්නට නම්, සුවෙන් ජීවත් වෙන්නට නම් ඒ තැනැත්තා ඒ සඳහා පිළිපැදිය යුතු, අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල හරියට නොදැන තම තමන්ට හැඟෙන විදිහට, තම තමන්ට හිතෙන විදිහට, තම තමන්ගේ රුචි අරුචිකම් වලට අනුකූලව අපි සන්තුෂ්ටිය පවත්වන්නට ගියාට ඒ තරම් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන සතුට පවත්වන්නට සාධක වෙන්නේ මොනවද, බාධක වෙන්නේ මොනවද. එතකොට එහෙම සතුටින් අපිට ජීවත් වෙන්න පුළුවන් වුණොත් තමයි ජීවිතේ වගකීම් යුතුයකම් හරියට ඉටු කරන්න පුළුවන්. අපේ සිතට සතුටක් නැතිනම් අපි ඉන්නේ නිතරම කනස්සල්ලෙන් කලකිරීමෙන් නම් අපිට සමාජයේ ජීවත් වෙන අන් අය කෙරෙහි කරන්නට තියෙන යුතුයකම් වගකීම් පිළිබඳ එතරම් උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. ඒවා පිළිබඳවත් උදාසීන බවක් තමයි ඇති වෙන්නේ. එහෙම යම්කිසි වගකීමක් යුතුයකමක් ඉටු කරන්නට අපි පෙළඹෙන්නේ නැහැ. වගකීම් දරන්නට අපි ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ වගේම හැම විටම ඒව මගහරවලා ජීවත් වෙන්නට උත්සාහවත් වෙනවා. එක්කමක් නිසාද? මානසික කලකිරීම දුම්නස නිසා. අපි එතනදි තේරුම් ගන්නට ඕන ප්‍රධාන කාරණේ තමයි පින්නතුනි, දැන් සතුට හෝ දුක ඇති වෙන්නේ තමන්ගේ මනසේ වුණාට ඒ තමන් ඉන්න මානසික තත්ත්වය මත තමයි අපි ලෝකයට ප්‍රතිචාර දක්වන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු කාර්යාලයේ, පාසලේ, තමන් වැඩ කරන ආයතනයේ යම්කිසි කාරණයක් නිසා හිත නරක් කරගෙන ගෙදර එනවා. එතකොට දැන් කිලිටි වෙලා නරක් වෙලා තියෙන්නේ තමන්ගේ හිතයි, නොසතුටින් ඉන්නේ තමනුයි. නමුත් ඒ වෙලාවට ගෙදර ආවහම බිරිඳ ඇවිදින් මොකද මූණ වෙනස් කරගෙන ඉන්නේ කියලා ඇහුවොත් ඒකට තරහ එනවා. ඒ වගේම තේක ගෙනල්ලා දුන්නොත්, කෑම කණ්ඩෙන්න කිව්වොත් ඒකටත් සමහර විට නොමනාපයක් ඇති වෙනවා, කෝපයක් ඇති වෙනවා. එතකොට ගෙදර හදන හුරතලෙක් ඇවිදින් ඇඟේ දැවටුනොත් ඌත් සමහර විට පාපහරක් කාලා යන්නට පුළුවන්. මේ විදිහට දැන් කිලිටි වෙලා තියෙන්නේ තමන්ගේ හිතයි. නමුත් අපි ප්‍රතිචාර දක්වන හැම දෙයකටම ප්‍රකෝපකාරීව, ආවේගශීලීව තමයි ප්‍රතිචාර දක්වන්නේ. ඒ කුමක් නිසාද? පින්නතුනි, අපි පංචේන්ද්‍රයන්ගෙන් බාහිර ලෝකය අරමුණු කළාට, ස්පර්ශ කළාට, ඒ හැම දෙයක් පිළිබඳවම තීරණ ගන්නේ තමන්ගේ සිතෙන්. එතකොට යම් කෙනෙකුගේ සිත ආවේගශීලී වෙලා නම්, ද්වේෂ සහගත නම්, ඒ තැනැත්තා ඒ බාහිර අරමුණු හැම දෙයකටම ඒ ද්වේෂයෙන් තමයි ප්‍රතිචාර දක්වන්නේ. අපේ මනස සැකයෙන් නම් පවතින්නේ අපි හැම දෙයක් පිළිබඳවම ඇහෙන, පෙනෙන, දැනෙන හැම දෙයක් පිළිබඳවම සැකයෙන් තමයි බලන්නේ, අහන්නේ. අපේ මනස භීතියෙන් නම් පවතින්නේ ඇහෙන, පෙනෙන, දැනෙන හැම දෙයක් පිළිබඳව අපිට බිය උපදිනවා. අපේ මනස තෘෂ්ණාවෙන් වෙලිලා නම් පවතින්නේ ඇහෙන, දැනෙන, පෙනෙන හැම දෙයක් පිළිබඳවම අපිට තෘෂ්ණාව උපදිනවා. මේ විදිහට අපි ඉන්න මානසික තත්ත්වය මොකක්ද? ඒ මානසික තත්ත්වය මත තමයි අපි ලෝකයට ප්‍රතිචාර දක්වන්නේ. එතකොට යුතුයකම් වගකීම් කියලා කියන්නේ මේ සමාජයක් තුළ අපි අන්‍යෝන්‍යව බැඳී තිබෙන සමාජ බන්ධනය. කියන්නේ සමාජයක් කියලා කියන්නේ පුද්ගලයෝ ටිකක් නෙමෙයිනේ. පුද්ගලයෝ වෙන වෙනම හිටියට සමාජයක් අර්ථවත් වෙන්නේ නැහැ. සමාජයක් කියලා කියන්නේ ඒ පුද්ගලයෝ අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතා. එතකොට ඒ අන්‍යෝන්‍ය සම්බන්ධතා මත තමයි තම තමන්ගේ භූමිකාව තීරණය වෙන්නේ. මේ මවය, මේ පියාය, මේ දරුවය, මේ බිරිඳය, මේ සැමියාය ආදී වශයෙන් ඒ ඕනෝන් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතා මත තමයි ඕනෝන්ගේ කාර්යභාරය, භූමිකාව, යුතුයකම, වගකීම මේවා තීරණය වෙන්නේ. එතකොට අපට අන්‍යෝන්‍යව ඕනෝන් කෙරෙහි ප්‍රියශීලීව දකින්නට බැරි නම්, සතුටු සිතින් අනුන් පිළිබඳව ප්‍රතිචාර දක්වන්නට බැරි නම්, ඒ හැම මොහොතකම අපි ආවේගකාරීව නම් කටයුතු කරන්නේ ඒ තැනැත්තා තමන්ගේ භූමිකාව නිවැරදිව හඳුනාගෙන ක්‍රියා කරන්නේ නැහැ. තමන්ගේ වගකීම හරියට හඳුනාගෙන ක්‍රියා කරන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ යුතුයකම හරියට හඳුනාගෙන ක්‍රියා කරන්නේ නැහැ. ඒ බඳු තැනදී අර සමාජ සම්බන්ධතා බොහෝ කොට දෙදරා යන්නට හේතු වෙනවා. ඒ නිසා අපි සතුටින් පවතින ප්‍රමාණයත් එක්කලා තමයි අපිට නිවැරදිව වගකීම් යුතුයකම් ඉටු කරන්නට පුළුවන්. අපි සන්තෝෂයෙන් ඉන්නවා නම්, අපි සැහැල්ලුවෙන් ඉන්නවා නම් අපිට හුඟක් අනිත් අය පිළිබඳව කරුණා මෛත්‍රිය ඇති වෙනවා. එතකොට අනිත් අයට උදව් කරන්න හිතෙනවා, අනිත් අය පිළිබඳව උනන්දු වෙන්න හිතෙනවා, අනිත් අයට සහාය වෙන්නට හිතෙනවා. පින්නතුනි, අපි සතුටින් ඉන්නකොට හුඟක් අපේ මනසෙහි මනුෂ්‍යකම් අවදි වෙනවා. තමන් ගැන වගේම අනුන් ගැනත් සංවේදීව ක්‍රියාත්මක වෙන්නට අපට පුළුවන් වෙනවා. ඒ සතුටින් ඉන්නකොට හුඟක් ආත්මාර්ථකාමී පටු ආකල්පවලින්, එහෙම නැත්නම් ආත්ම තෘෂ්ණාවෙන් පමණක් බලන්නට හුඟක් වෙලාවට පෙළඹෙන ගතිය අඩුයි. ආවේගකාරීව අනුන්ට ප්‍රතිචාර දක්වන්නට හිතන ගතිය අඩුයි. ඒ වගේම අනුන්ගේ අවශ්‍යතා පිළිබඳව බොහොම සංවේදීව උනන්දුවෙන් ක්‍රියාත්මක වෙනවා කෙනෙක් සතුටින් ඉන්නකොට. එතකොට තමයි ඒ තැනැත්තා අතින් නිවැරදිව යුතුකම් වගකීම් ඉටුවෙන්. ඒ වගේම තමයි පින්නතුනේ අපට ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්නට. දැන් මේ මාතෘකාවේ අපට ආරාධනා කළේ ජීවිතේ පුරාවටම අභියෝග ජය ගනිමින් වගකීම් යුතුකම් ඉටු කරමින් සතුටින් ජීවත් වෙන්නේ කොහොමද? එතකොට ඒ සතුටින් ජීවත් වීම මත තමයි අපට අභියෝග ජය ගන්නට පුළුවන් වෙන්නේ. අභියෝග කියලා කියන්නේ මොනවද? තමන්ට දැනට තියෙන සාධක වලින් පහසුවෙන් සපුරා ගන්නට නොහැකි ඉලක්ක. එතකොට ඒවා මානසික ඉලක්ක වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් භෞතික ඉලක්ක වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ආර්ථික ඉලක්ක, ව්‍යාපාරික ඉලක්ක, අධ්‍යාපනික ඉලක්ක, මේ කවර හෝ දෙයක් වෙන්නට පුළුවන්. එතකොට මේ අභියෝග තමන්ගේ මානසික දුර්වලකම් හේතු කොටගෙන තමන්ට මේ ඉලක්කය අභියෝගයක් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ මේ ඉලක්කය සපුරා ගන්නට අවශ්‍ය මානසික සාධක තමන් තුළ දැනට නැහැ. එහෙම නැත්නම් කායික වශයෙන් ඊට අවශ්‍ය ශක්තිය නිරෝගීකම තමන් ළඟ නැහැ. එහෙම නැත්නම් ඊට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් තමන් ළඟ නැහැ. එහෙම නැත්නම් ඊට අවශ්‍ය ව්‍යාපාරික ඥානය තමන් සතුව නැහැ. පරිවාර සම්පත්තිය තමන් සතුව නැහැ. සංවිධාන හැකියාව තමන් සතුව නැහැ. ඒ බඳු අවස්ථාවලදී තමයි අපට අපේ ඉලක්කය, අපේ අරමුණ අභියෝගයක් වෙන්නේ. එහෙම නැතිනම් පින්නතුනේ අපට ඒ අදාළ අරමුණ ඉටු කරගන්නට අවශ්‍ය සාධක ටික අපි සතුව තියෙනවා නම් එය පහසුවෙන් අපට කළමනාකරණය කරගෙන අදාළ ඉලක්කය සම්පාදනය කරගන්නට පුළුවන් නම් ඒක තවදුරටත් අභියෝගයක් නෙමෙයි. ඒ නිසා ජීවිතේ හැම විටම අභියෝග කියලා කියන්නේ අපට සමීප වෙන්න ටිකක් දුෂ්කර, සමීප වෙන්න ටිකක් අපහසු. කුමක් නිසාද අපහසු වෙන්නේ? ඒකට අදාළ වෙන සුදුසුකම් හැකියාවන් තමන් සතුව නැතිකම නිසා. ඉතින් ඉබඳු අවස්ථාවල අපි සතුටින් තෘප්තිමත් හිටියොත් තමයි ඒ අභියෝගයට මුහුණ දෙන්නට අවශ්‍ය සාධක අපි තුල ගොඩනගා ගන්නට අපි උනන්දු වෙන්නේ. අපි කලකිරීමෙන් නම් ඉන්නේ, අපි නොසතුටින් නම් ඉන්නේ. ඉබඳු අවස්ථාවල අභියෝග ජය ගන්නට නෙමෙයි, අපි පසුබාලා යන්නට, එහෙම නැත්නම් පලා යන්නට, එහෙම නැත්නම් සැඟවෙන්නට, එහෙමත් නැත්නම් ඒක නොසලකා හැරලා තමන්ට ඒ අභියෝගය ජය ගන්නට ඉදිරිපත් නොවීම නිසා යම්කිසි පාඩුවක් වෙනවා නම් ඔහේ ඕන දෙයක් වෙද්දෙන් මම ඒකට ඉදිරිපත් වෙන්නේ නැහැ කියන මට්ටමේ හිතුවක්කාර තීරණවලට එළඹෙන්නට තමන් ක්‍රියාත්මක වෙනවා, තමන් නොසතුටින් නම් ඉන්නේ. ඒ වගේම ඒකට ඉදිරිපත් නොවීම නිසා මෙච්චර හානි වෙනවා කියලා ලෝකේ අනිත් අය කියනවා නම් ඒ ඕන දෙයක් වෙද්දෙන් කියලා ඒ ඇයට දැනෙන්නත් එක්කලා ඒ සියලු පාඩු, ඒ සියලු අපහසුතා තමන් විඳ ගන්නවා කියන දැඩි දඩබ්බර තීරණවලට එනවා අපේ සිත නොසතුටින් පවතිනකොට. හැබැයි අපි සතුටින් නම් ඉන්නේ, සැහැල්ලුවෙන් නම් ඉන්නේ, ඒ අභියෝගයේ ජය ගන්නට ලොකු උද්‍යෝගයක් අපි තුල ඇති වෙනවා. ඒ උද්‍යෝගයත් එක්කලා තමයි ඒ අවශ්‍ය සාධක සපුරාගෙන අවශ්‍ය ඉලක්කයට මුහුණ දෙන්නට අපි සූදානම් වෙන්නේ. ඒ නිසා ජීවිතයේ අභියෝග ජය ගන්නටත් සතුටින් ජීවත් වීම වැදගත් වෙනවා. ඒ වගේම වගකීම් යුතුකම් මනවින් ඉටු කරන්නටත් අපිට සතුටින් ජීවත් වීම විශේෂයෙන් වැදගත් වෙනවා පින්නතුනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සන්තුෂ්ටිය කියන කාරණය හුදෙක් පටු ලාමක කාරණයක් පමණක් නෙවෙයි, එය එක ජීවිතයකට පමණක් සීමා වෙන සාධකයක් පමණක් නෙවෙයි, එය කුසල් සම්පාදනය කිරීම සම්බන්ධව, අකුසල් දුරු කිරීම සම්බන්ධව මුළු සසර ගමනටම උපකාරක සුවිශේෂ ධර්මතාවයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ සන්තුෂ්ටිය පිළිබඳව දේශනා කරන්නේ. එතකොට මූලික වශයෙන් අපි සතුට උත්පාදනය කරගන්නේ කොහොමද, ධාර්මිකව නිවැරදිව එය උපදවාගෙන පවත්වා ගන්නේ කොහොමද කියලා හරියට හඳුනාගත්තොත් අපට ජීවිත කාලෙම සතුටින් ජීවත් වෙන්නට පුළුවන්. ඒ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න නිසාම අපට ඕනෝන් පිළිබඳව පවතින අන්‍යෝන්‍ය වගකීම් යුතුකම් මනවින් ඉටු කරන්නට පුළුවන්. සමගි සම්පන්නව සමාජය සමග ගනුදෙනු කරන්න ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම ජීවිතේ පැමිණෙන ඕනම අභියෝගයක් බොහොම සතුටින් පිළිගෙන ඒ සඳහා ඉදිරිපත් වෙන්නට අපේ මනසේ නැමියාවක් ඇති වෙනවා, උද්‍යෝගයක් ඇති වෙනවා. ඒ තුලින් අපේට ලොකු පන්නරයක්, ලොකු ශක්තියක් ඇති වෙනවා කියන බව අපට පැහැදිලිව දකින්නට පුළුවන් සතුටින් සැහැල්ලුවෙන් මනස පවත්වනකොට. ඒ නිසා කොහොමද සතුටින් ජීවත් වෙන්නේ කියලා නිවැරදිව හඳුනා ගැනීම මත අභියෝග ජය ගැනීම සහ යුතුයකම් වගකීම් ඉටු කිරීම තීරණය වෙනවා. සතුට බොහෝ දෙනා ජීවිතයේ අපේක්ෂා කළාට සතුටින් ජීවත් වෙන්න සුවෙන් ජීවත් වෙන්න ඕන කියලා හිතුවට හුඟක් දෙනා හිතන්නේ කල්පනා කරන්නේ එක පැත්තක් ගැන විතරයි. ඒ කියන්නේ මේ භෞතික වශයෙන් සම්පත් අපට ලැබෙනකොට අපි කැමති කැමති අරමුණු ලබමින් ඉන්ද්‍රිය පිනවන්නට අවස්ථාව ලැබෙනකොට ඒ ඉන්ද්‍රිය පිනවීම සහ සම්පත් එක් රැස් කර ගැනීම කියන මේ කාරණා දෙකෙන් තමයි අපට සතුට ලැබෙන්නේ කියලා හුඟක් වෙලාවට හිතනවා. එහෙම නැත්නම් සරලව කෙටියෙන් කිව්වොත් තමන් රුචි කරන දේවල් ලබා ගැනීමෙන් තමයි අපට සතුට ලැබෙන්නේ. මම කැමති දේවල් කැමති විදිහට සිදු වෙනකොට තමයි අපට සතුට ලැබෙන්නේ. ඒතර මම සතුටින් ඉන්නට නම් මම කැමති විදිහට දේවල් වෙන්නට ඕන. මට ඕන විදිහට දේවල් වෙන්නට ඕන. මම අපේක්ෂා කරන දේවල් හැම දෙයක්ම ඉටු වෙන්නට ඕන. අන්න එහෙම අපි කල්පනා කරනවා. ඒතර අනිත් අය අපට අනුකූලව කටයුතු කරන්නට ඕන. ඒතර මගේ ඉන්ද්‍රියන්ට හැම විටම මම ප්‍රිය කරන දේවල් හමු වෙන්නට ඕන. ජීවිතේ යම්කිසි අපේක්ෂා බලාපොරොත්තු තියෙනවා නම් ඒවා හැම එකක්ම කඩාකප්පල් නොවි ඉටු වෙන්නට ඕන. එතකොට ඒව මත තමයි අපට සතුට පවත්වන්නට පුළුවන් කියලා හිතනවා. එතකොට මේ චින්තනයත් එක්කලා පින්නතුනේ ප්‍රධාන වශයෙන්ම අපි ලෝකයට එක්කලා බද්ධ වෙනවා, ලෝකයට යට වෙනවා, ලෝකයේ දේවල් යම්සේද ක්‍රියාත්මක වෙන්නේ ඒ අනුව අපේ සතුට උස්පහත් වෙනවා, දෝලණය. ඒ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකේ අපි කැමති වෙන දේවල් විතරක් නෙමෙයි අකමැති වෙන දේවලුත් සිද්ධ වෙනවා. ලාභ වගේම අලාභත් සිද්ධ වෙනවා. යසස වගේම අයසත් සිද්ධ වෙනවා. සැප වගේම දුකත් ඇති වෙනවා. ප්‍රශංසා වගේම නිନ୍ଦාත් ලැබෙනවා. එතකොට මේ ලෝක ධර්මතාවය අෂ්ටලෝක ධර්මය. එතකොට මේ ලෝක ධර්මතාවයන්හි අපි කැමති වෙන කරුණු වගේම අපි අකමැති වෙන කරුණුත් පවතිනවා. ලාභ, යස, ප්‍රශංසා, සැප ඔය හතරට අපි කැමති. හැබැයි අලාභ, අයස, නිନ୍ଦා, දුක ඒවට අපි කැමති නැහැ. දැන් එතකොට අපි කැමති නැති වුණාට ලෝක ධර්මතා හැටියට අපට ජීවිතයේ දේවල් හමු වෙනවා, මුණ ගැහෙනවා. එතකොට අපි දුකට දුම්නසටපත් වෙනවා. ඒ වගේම තමයි පෙනුතුනේ මේ ලෝකයේ හි බුදුරජාණන් වහන්සේ යථාර්ථයේ හැටියට දේශනා කරන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සියලුම සංස්කාර අනිත්‍යයි, බිඳී යනවා. එතකොට සමහර දේවල් අපි කැමති දේවල් බිඳී යනවට, නැති වෙනවට, මරණයටපත් වෙනවට අපේ රුචිකත්වයක් නැහැ. එතකොට අපේ සතුට ගිලිහිලා යනවා. එතකොට අපි කැමති දේවල් පවත්වා ගන්නට පුළුවන් නම් පමණයි අපට සතුටක් ඇති වෙන්නේ. ඒ වගේම යම් දෙයකට අපි නොකමැති වෙනවනම් ඒ නොකමැති වෙන දේ ඉක්මනට අහෝසි වෙනවනම් අපි කැමති. ඒක ඉක්මනට ඉවර වෙනවනම් අපි කැමති. කායික වේදනා, කායික දුක් වේදනා, මානසික දෝමනස්සයන් ඉක්මනට අපෙන් අහෝසි වෙනවනම් අපි කැමති. කායික සුඛයන්, මානසික සෝමනස්සයන් බොහෝ කාලයක් පවතිනවනම් අපි කැමති. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ හැම වේදනාවක්ම අනිත්‍ය නිසා සුඛ වේදනාවත් වහා අභාවයට යන්නට පුළුවන්, දුක්ඛ වේදනාවත් වහා අභාවයට යන්නට පුළුවන්. සුඛ වේදනාව කලක් පවතින්නටත් පුළුවන්, දුක්ඛ වේදනාව කලක් පවතින්නටත් පුළුවන්. එතකොට බාහිර සාධක මත අපි කැමති විදිහට දේවල් වෙන්නට ඕන, අනිත් අය අපට ඕන විදිහට පවතින්නට ඕන, අපේ රුචි අරුචිකම් අනුව ඒගොල්ලෝ ජීවත් වෙන්නට ඕන, මෙහෙම අපි යම්කිසි රාමුවක් ජීවිතේට හදාගත්තාම ඒ රාමුව ඇතුළේ ඉඳලා අපි සතුට සුවය සොයන්නට වෑයම් කළාට බොහෝ අවස්ථාවලදී සතුට සුවය වෙනුවට දුක දුම්නස අපට උරුම වෙනවා. ඒ කුමක් නිසාද? අපි හදාගෙන ඉන්න රාමුව මතම ලෝකේ ක්‍රියාත්මක නොවන නිසා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බාහිර ලෝකයේ සම්පත් අපට කායික මානසික සුවය ලබන්නට උපකාර වෙනවා. ඒ වගේම අපේ ඉන්ද්‍රියන් පිනවන්නට, ඇසින් දකින්නට කැමති දේ, කනෙන් අහන්නට කැමති දේ, නාසයෙන් ආග්‍රහණය කරන්නට කැමති දේ, දිවෙන් රස විඳින්නට කැමති දේ, කයින් ස්පර්ශ කරන්නට කැමති දේ, මනසින් අරමුණු කරන්නට කැමති දේ, මේ ඉන්ද්‍රයන්ට අපි අපේක්ෂා කරන අරමුණු පැමිණෙනකොට යම්කිසි තෘප්තියක් අපට දැනෙනවා. ඒ තුළිනුත් අපට සතුටක් ලබන්නට පුළුවන්. හැබැයි එය ධර්මයේ හැඳින්වෙන්නේ සාමිස සතුටක් හැටියට. ඒ කියන්නේ කැමති දේවල් ලැබිලා අපේක්ෂා කරන දේවල් සමෘද්ධිමත් වෙලා ඉන්ද්‍රිය පිනවමින් අපි ලබන්නා වූ සතුට සාමිස සතුටයි. ඒ සාමිස සතුට හැම විටම තෘෂ්ණාව සමග බද්ධ වෙලා පවතිනවා. තෘෂ්ණාවත් එක්ක බද්ධ වුණු, අපේක්ෂා සමග බද්ධ වුණු, බලාපොරොත්තු සමග බද්ධ වුණු ගතියක් තමයි මේ සාමිස සතුටෙහි, සාමිස සුවේහි පවතින්නේ. එතකොට ඒ තෘෂ්ණාවත් එක්කලා අපේක්ෂාවත් එක්ක බලාපොරොත්තුවත් එක්ක බද්ධ වී පවතින නිසාම ඒ තුල යම්කිසි දාහයක් පවතිනවා. එනතන තෘෂ්ණාව කියන්නේ කුසල් සිතක් නෙමෙයි, කුසල චෛතසිකයක් නෙමෙයි. එතකොට යම් සිතක තෘෂ්ණාව තියෙන තාක්කල් එහි යම්කිසි දාහයක් පවතිනවා. බලාපොරොත්තු අපේක්ෂාව පවතින තාක්කල් එහි යම්කිසි දාහයක් පවතිනවා. මොකද්ද පවතින දාහය? ඒ අපේක්ෂා කරන දේ ලැබෙයිදෝ නොලැබෙයිදෝ කියන කම්පනයක් පවතිනවා. ලැබුණට පස්සේ එය පවත්වා ගන්නට හැකි වෙයිදෝ නොහැකි වෙයිදෝ කියන කම්පනයක් පවතිනවා. නැති වුණාට පස්සේ ඒක අහිමි වුණාය කියන කම්පනයක් පවතිනවා. හැම විටම ඒ තෘෂ්ණාව, බලාපොරොත්තු, අපේක්ෂාව සමග මහත් වූ දාහයක් අපේ චිත්තසංතානෙහි මතුවෙනවා. එතකොට අපට එහි යම්කිසි සුවයක් දැනුණට, යම්කිසි සතුටක් දැනුණට ඒ සුවය සතුටත් එක්කලා යම් පීඩාවකුත් බැඳී පවතිනවා. හරියටම උදාහරණයකින් කියනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පින්නතුනි, කුෂ්ඨ රෝගයක් ඇති කෙනෙකුට ඒ කුෂ්ඨ රෝගය විටින් විට කසනවා, නලියනවා. ඒ වෙලාවට හොඳට අත දිග ඇරලා නියපොතු වලින් තමන්ට හිතේ හැටියට ඒ කුෂ්ඨය කසන්නට පුළුවන් නම් යම්කිසි සුවයක් දැනෙනවා. හැබැයි ඒ කසන වාරයක් පාසාම අර කුෂ්ඨය තව තවත් ගැඹුරට හැරෙනවා, තුවාල වෙනවා, ඔඩු දුවනවා. ඒකෙන් ඒ රෝගය උත්සන්න වෙනවා. එතකොට මේ විදිහට අපි මේ සාමිස සැපය යම් ප්‍රමාණයකට අපට සතුටක් සුවයක් ඇති කළාට ඒ සාමිස සැපේ ලැබෙන්න ඒ තෘෂ්ණා මූලිකව, අපේක්ෂා බලාපොරොත්තු මූලිකව අපි දේවල් පරිහරණය කරන්න භුක්ති විඳින්න අපි සෑහීමටපත් වෙනවා. නෙමේ අපේ බලාපොරොත්තු, අපේ තෘෂ්ණාව, අපේ අපේක්ෂාව තව තවත් පුළුල් වෙනවා. ඒ කියන්නේ පින්නතුනේ අපේ ඉන්ද්‍රයන්ගෙන් කැමති වෙන යම්කිසි අරමුණක් අපට ලැබෙනකොට ඒකෙන් යම්කිසි තෘප්තියක් ලැබෙනවා වගේම තවත් ප්‍රණීත විදිහට, තවත් හොඳ විදිහට ඒක ලබන්නට අපට ඕන වෙනවා. ඒ මොකද මේ ඉන්ද්‍රයන්ගේ ස්වභාවය තමයි එකම විදිහට කොච්චර කැමති රූපය වුණත් එකම විදිහට අපට පෙනෙනකොට ඒක නීරස වෙනවා. කොච්චර කැමති හඬක් වුණත් එකම විදිහට ඇහෙනකොට ඒක අපට නීරස වෙනවා. කොච්චර කැමති රසයක් වුණත් හැමදාම දිනපතාම ඒ එකම රසය අනුභව කරන්නට ගියොත් අපිට ඒක නීරස වෙනවා. ඒ නිසානේ අර කියන්නේ කනකොට අතිරහත් තිත්තරහ වෙනවා. උදේ හවස දකින කුකුලගේ කරමලේ සුදු පාටට පේනවා. මේ ජනවහරට මේවා ඇවිත් තියෙන්නේ පින්නතුනේ නැවත නැවත අනුභව කරනකොට. අතිරස කියලා කියන්නේ අතිශයින් රසයි කියන එකනේ. ඒ අතිරස වුණත් නැවත නැවත අනුභව කරනකොට අපිට නීරස වෙනවා, තිත්තරස වෙනවා. ඒහි තිත්තරසක් තියෙන නිසා නෙමෙයි, අපේ ඉන්ද්‍රයන්හි පවතින ස්වභාවය තමයි එකම රසය ලැබෙනකොට ඒක ඒ ස්වභාවයෙන්ම ගන්නෙ නෑ, ඒ පිළිබඳව උදාසීන වෙනවා. එතකොට එහෙම උදාසීන වෙනකොට ඒක වෙනස් ආකාරයකින්, වඩා ප්‍රණීත ආකාරයකින් අපිට ලබන්නට ඕන වෙනවා. මේ විදිහට පින්නතුනේ අපේ පංචේන්ද්‍රියනොත්, ඒ වගේම අපේ මනසත් අපි කැමති දේවල් අපේක්ෂා කරන්න ඒවා ලැබෙන්න තව තවත් අපේ තෘෂ්ණාව, බලාපොරොත්තු, අපේක්ෂාව, මහිච්ඡතාවේ, අත්‍රිච්ඡතාවේ වැඩෙන්නට පටන් ගන්නවා. අත්‍රිච්ඡතා කියලා කියන්නේ ඒ ලැබිච්ච දෙයට වඩා ප්‍රණීත දෙයක් ලබන. හොඳ දර්ශනයක් අපි නැත ගැටුණා නම් ඊට වඩා හොඳ දර්ශනය. හොඳ ශ්‍රවණයක් කන ගැටුණා නම් ඊට වඩා හොඳ ශ්‍රවණයක්. හොඳ රසයක් අපේ දිවට ලැබුණා නම් ඊටත් වඩා හොඳ රසයක් ලබන්න. මේ විදිහට නැවත නැවත වඩා බහුලව ලබන්නට අපේ සිත පෙළඹෙනවා, තෘෂ්ණාව වැඩෙනවා. එතකොට මේ විදිහට අපි කැමති දේ ලැබෙන්න ඒකෙන් සතුටක්, තෘප්තියක් ඇති වෙනවා වගේම තෘෂ්ණා මූලිකව ඒ අත්විඳිනකොට, බලාපොරොත්තු අපේක්ෂා ඇතිව ඒ අත්විඳිනකොට එහි යම්කිසි සතුටක් සුවයක් තිබුණා වුණත් නැවත නැවත අපේ තෘෂ්ණාව වැඩෙන ගතියක් ඒ තුලින් සිද්ධ වෙනවා. අර හරියටම කුෂ්ඨය කසනකොට යම්කිසි සුවයක්, සහනයක්, සතුටක්, සැපයක් දැනෙනවා. දැනුණා වුණාට කසන වාරයක් පාසා ඒ කුෂ්ඨය වඩා ගැඹුරට හැරෙනවා, ඔඩු දුවනවා, වඩා බරපතල තත්ත්වයටපත් වෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සාමිස සතුට මතම යැපෙන්නට උත්සාහ කරනකොට, භෞතික සම්පත් සහ ඉන්ද්‍රිය පිනවීම කියන කාරණේ මතම තමන්ගේ සතුට සොයනකොට තමන් කැමති දේවල් සිද්ධ විය යුතුයි කියලා ඒ මතම තමන්ගේ සන්තුෂ්ටිය රඳා පවත්වා ගන්නකොට ඒ තැනැත්තාට ඒවා ලැබෙනකොට යම්කිසි සතුටක් සුවයක් දැනෙනවා. හැබැයි අර කුෂ්ඨ රෝගයේ ඔඩුදුවන්නා වගේ ඒ තැනැත්තාගේ තෘෂ්ණාව දාහය එන්න එන්න වර්ධනය වෙනවා. ඒ වගේම තමයි ඒ තමන් අපේක්ෂා කරන සම්පත් නැති වෙනකොට තමන් අපේක්ෂා කරන විදිහට ඉන්ද්‍රිය පිනවන්නට නොහැකි වෙනකොට තමන් අපේක්ෂා කරන විදිහට ලෝකය අරමුණු නොපවතිනකොට ඒ තමන්ගේ රුචිකත්වයට තමන් හදාගත්තු රාමුවට පිටින් දේවල් සිද්ධ වෙනකොට තමන් නොසතුටට දුම්නසටපත් වෙනවා. එතකොට තමන් කැමති දේවල් ලැබුණා වුණත් ඒ තුල යම් කිසි දාහයක් කම්පනයක් නිරන්තරයෙන් ඇති වෙනවා. ඒ වගේම කැමති දේවල් නොලැබුණා වුණත් එතෙන්දී දුකක් දුම්නසක් මතුවෙනවා. එතකොට මේ භෞතික සම්පත් පිළිබඳව ලෝකය මත අපේ සතුට සුවය පවත්වන්නට ගිය තැන හැම විටම එයින් දුක දුම්නස සන්තාපයේ කම්පණය අපේ සිතට මතුවෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ සාමිස සැපය එතරම් දීර්ඝ කාලීනව අපට පවත්වන්නට බෑ. ඒ බොහොම తాවකාලික දෙයක්. නමුත් తాවකාලික දෙයක් ඒ කියලා බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ලෝකේ ජීවත් වෙන සත්වයින් හැටියට තම තමන්ගේ රුචිකත්වයන්ට අනුව ජීවත් වෙන්නට තමයි උත්සාහ කරන්නේ. සතාසි උපාවත් එහෙමයි, මිනිස්සුත් එහෙමයි. එතකොට මානසික වශයෙන් කෙසේ වෙතත් කායික වශයෙන් තමන්ට සුවපහසු දේවල් ලැබෙනකොට පහසුවෙන් දිවි පවත්වන්නට පුළුවන්. අපි ජීවිතේ කරන කුසල් දහම් ඊට හේතු වෙනවා දුක අඩු කරගෙන වඩාත් සුවසේ ජීවත් වෙන්න. හැබැයි දුම්නස අඩු කරගෙන වඩාත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද බැරිද කියන එකට කුසලයේ විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ පින්නතුනි. පින්කම් කළා කියලා ඒ පින්කම් වල ප්‍රතිඵලයක් හැටියට එතනත්තාට සැප සම්පත් ලැබෙන්නට පුළුවන්. හැබැයි මානසික සහනයක්, මානසික සුවයක්, සතුටක් ලැබෙනවද නැද්ද කියන එක පින්කමෙන් පමණක් තීරණය වෙන්නේ නැහැ. එයට විශේෂයෙන්ම අපේ සිත හසුරුවා ගන්නට පුහුණු වෙන්නට ඕන. සසර ගමනේ පෙර ආත්ම භාවයන්හි අපේ මනස පුරුදු කරලා තියෙනවා නම් එන දේට ඔරොත්තු දෙන්න, අභියෝග වලට මුහුණ දෙන්න ඒ ප්‍රමාණයට තමයි අපේ සිතේ සන්තුෂ්ටිය පවත්වා ගන්නට අපි දක්ෂ වෙන්නේ. මේ ජීවිතේ අපි පුරුදු පුහුණු වෙනවා නම් එන දේට ඔරොත්තු දෙන්න, අභියෝග වලට මුහුණ දෙන්න, ඒවැයින් වඩාත් ශක්තිමත් වෙන්න ඒ ප්‍රමාණයට තමයි අපිට මානසික සන්තුෂ්ටිය පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා අපට පව්කම් වලින් වැළකීලා කුසල් දහම් කිරීම නිසා දුක් දුම්නස් අවම කරගෙන, දුක පීඩාව අවම කරගෙන සැපය ලබන්නට පුළුවන්, සුවය ලබන්නට පුළුවන්. හැබැයි මානසික වශයෙන් අපි සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙන්නට නම් මානසික හුරුවක් පුරුද්දක් තියෙන්න ඕන. මේ කාරණයක් අපි විශේෂයෙන්ම අවධානයට ගන්නට ඕන. මොකද හුඟක් දෙනෙක් කියන කතාවක් තමයි හාමුදුරනේ අපි කොච්චර පිංකම් කළත් අපි හැමතිස්සෙම හොඳ වැඩ කරන්නේ, යහපත් දේ කරන්නේ, අපි ගුණධම් වඩනවා, පන්සිල් රකින්නවා, පොයට අටසිල් සමාදන් වෙනවා, දන් දෙනවා, පිංකම් කරනවා. ඒත් ජීවිතේ කිසි සතුටක් නැහැ. හැම විටම විවිධ ගැටලු, ප්‍රශ්න, බාධක, අර්බුද, ඒවෙන් අපි පීඩා විඳිනවා. එතකොට අර තමන් සුචරිතේහි යෙදීම නිසා, ඒ ගොඩනැගෙන පුණ්‍ය ශක්තිය නිසා අපට යම්කිසි සහනයක්, සුවයක් සැලසුණාට අපි සිත සතුටින් පවත්වන්නට දක්ෂද නැද්ද කියන කාරණේ තීරණය වෙන්නේ අපි ජීවිතයේ එළඹෙන කරුණුවලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද කියන කාරණේ මතයි. අපි දේවල් පිළිබඳව හිතන්නේ, කල්පනා කරන්නේ කොහොමද කියන කාරණේ මත තමයි මානසික සන්තුෂ්ටිය අපට පවත්වන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ. පින්නතුනේ, එක්තරා කාලවකවානුවක පැවිදි වෙච්ච මුල් අවදියේදී අපි කල්පනා කළා පැවිද්දෙක් හැටියට මගේ ජීවිතේ සතුටින් සුවෙන් පවත්වා ගන්නට ලැබෙනවා නම් හොඳයි, දුක් කරදර බාධක නොයනවා නම් හොඳයි. ඒ නිසා අපේ ජීවිතේ අපි නැවත නැවත ප්‍රාර්ථනාවක් හැටියට කරන්න පටන් ගත්තා. නැවත නැවත පින්කම් කරලා ප්‍රාර්ථනාවක් ඇති කළා. මට පැවිද්දෙක් හැටියට දුක්ඛම් කටළු ඇති නොවේ, සතුටින් සුවෙන් මේ ජීවිතේ පවත්වාගෙන යන්නට ඉඩකඩ ලැබේවා කියලා. හැබැයි මේ ප්‍රාර්ථනාව කරන්න පටන් ගත්තට පස්සේ නැවත නැවත කම්කටොළු, ප්‍රශ්න, පීඩා වැඩි වෙන්න පටන් ගත්තා. එතකොට මම කල්පනා කළා, දැන් මේ පින්කම් කරලා ප්‍රාර්ථනා කරලත් ඇයි මගේ ප්‍රාර්ථනාව ඉටු නොවෙන්නේ? එතකොට ඒ පිළිබඳව කල්පනා කරනකොට යම් ප්‍රමාණයකට කුසල් දහම් පිළිබඳවත් අපට කලකිරීම ඇති වෙච්ච අවස්ථා තිබුණා. මෙච්චර මේ හොඳ වැඩ කරලා ප්‍රාර්ථනා කරලත් ඇයි මේක සඵල වෙන්නේ නැත්තේ? නමුත් ඒ කාරණේ අතහැරලා දාන්නේ නැතිව නැවත නැවත අපි කල්පනා කරලා බැලුවා, විමසලා බැලුවා, කුමක්ද මේ සිද්ධ වෙන්නේ? එහෙම දීර්ඝ කාලයක් සොයනකොට විමසනකොට තමයි අපට එක්තරා සංදිස්ථානයක් හමු වුනේ. සැබවින්ම මේ මගේ පැතුමම නේද මේ චිත්ත පීඩාවට හේතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පිනතුනේ, දැන් වෙනදා මම පීඩාවටපත් වෙන්නේ, දුකටපත් වෙන්නේ මම අකමැති දෙයක් සිදු වුනහම විතරයි. හැබැයි මම අකමැති දේවල් සිද්ධ වෙන්න එපා, මම කැමති විදිහටම දේවල් සිද්ධ වෙන්න කියන ප්‍රාර්ථනාව ඇති කරන්න පටන් ගත්තට පස්සේ අකමැති දෙයක් සිදු වේවි කියලා හිතනකොටත් මම කම්පණයටපත් වෙනවා, සිත් ඇවුලටපත්. ඒක තාම සිද්ධ වෙලා නැහැ. දැන් මේ ප්‍රාර්ථනාව කරන්න ඉස්සරලා මට දුක පීඩාව මතුනේ යම් කෙසේ අපහසුතාවයකටපත් වෙන අවස්ථාවේදී පමණයි. අකමැති දෙයක් සිදු වෙන අවස්ථාවේදී පමණයි දුම්නසටපත් උනේ. දැන් මේ ප්‍රාර්ථනාව නිසා අකමැති දෙයක් සිද්ධ වෙන්නට කලින් එහෙම දෙයක් සිදු වේවි කියලා හිතනකොටත් මම සිත් ඇවුලටපත් වෙනවා, දුම්නසටපත් වෙනවා. එතකොට තව සතියකින් මෙහෙම දෙයක් වෙයි කියලා හිතනකොට මේ සතිය ඉඳන්ම මම සිත් ඇවුලටපත් වෙනවා. තව මාසෙකින්, තව අවුරුද්දකින් මෙහෙම දෙයක් වෙයි කියලා හිතනකොට මාසෙකට කලින්, අවුරුද්දකට කලින් මම දුකට දුම්නසටපත් වෙනවා. දැන් මේ විදිහට එන්න එන්න විවිධ காரணා පිළිබඳව අපි සැකසංකා සහිතව මේවනම් මට විඳින්නට බෑ, මේවනම් මට නොපැමිණිය යුතුයි, මගේ ජීවිතයේ සුවය සහනය පමණක් තිබිය යුතුයි කියලා අර ජීවිතයේ යථාර්ථයේ ලෝක ධර්මතා ප්‍රතික්ෂේප කරන්න නොපැමිණි කාරණා පිළිබඳවත් දුක, දුම්නස, නොසතුට මතුවෙන්නට පටන් ගත්තා. එක්තරා කාලවකවානුවක් තිබුණා, දවසේ පැය 24ම අපේ මනස නොසතුටින් දුම්නසින් පවතිච්ච කාලය. මේ කාරණය තේරුණාට පස්සේ තව ටිකක් ගැඹුරට කල්පනා කරලා බැලුවා, ඇයිද එහෙම වෙන්නේ, කුමක්ද මෙහෙම වෙන්නට හේතුව? එහෙම සිතනකොට අපට දැනෙන්න ගත්තා, ඇත්තටම ජීවිතේ අපි කැමති දේවලුත් සිද්ධ වෙලා තියෙනවා, අකමැති දේවලුත් සිද්ධ වෙලා තියෙනවා. ඒ කැමති දේවල් සිදු වෙනකොට අපි ඒවත් එක්කලා සතුටින් සොම්නසින් ගත කරලා තියෙනවා, අකමැති දේවල් සිද්ධ වෙනකොට දුක් වෙලා ඒ වගේම නොසතුටටපත් වෙලා තියෙනවා. හැබැයි ඒ දෙකම ටික දවසකින් අහෝසි වෙලා තියෙනවා. අර සතුටත් අහෝසි වෙලා ගිහිල්ලා, අර දුකත් අහෝසි වෙලා ගිහිල්ලා, ඒවෙන් සිද්ධ වෙච්ච අමුතු ලොකු වෙනසක් නැහැ ජීවිතේ. ඒ වෙලාවට සතුට, සොම්නස සහ දොම්නස ඇති වෙලා පමණයි. කායික වශයෙන් යම් පීඩාවක්, සුවයක් ඇති වෙලා පමණයි. හැබැයි ඒ දෙකම අනිත්‍ය ස්වභාවය මත අභාවයට ගිහිල්ලා නැවතත් අපේ ජීවිතේ ඊළඟ පැමිණෙන අරමුණට ළඟා වෙලා විනා අර ඉක්ම ගිය දෙයින් අපේ ජීවිතවල මහා විශාල පරිවර්තනයක් ඇති වෙලා නැහැ. මේ කාරණය හරියට වැටහුණාට පස්සේ අපේ හිතේ තිබුණු අර චිත්ත පීඩාව 50%ක්ම අඩු වෙලා ගියා. ඒ කියන්නේ කැමති දේ සිද්ධ වුණත්, අකමැති දේ සිද්ධ වුණත් ඒවාෙහි ලොකු විශේෂත්වයක් නැහැ නේද කියන කාරණේ වැටහුණාට පස්සේ තවදුරටත් මේ පිළිබඳව ගැඹුරට කල්පනා කරලා බලනකොට තමයි අපේ ජීවිතේ තාම වැදගත්ම සම්දිස්ථානයකට යොමු වෙන්නට පුළුවන් උනේ. ඒ තමයි අර කැමති දේවල්, අපේක්ෂා කරන දේවල් ලැබිච්ච අවස්ථා තියෙනවා. හැබැයි ඒ අවස්ථාවල අපි සතුටින්, සුවෙන්, සොම්නසින් ගත කරලා තියෙනවා. ඇලීමෙන්, බැඳීමෙන්, තෘෂ්ණාවෙන්, බලාපොරොත්තු, අපේක්ෂා සහිතව ජීවත් වෙලා තියෙනවා. නමුත් ඒ කිසිම අවස්ථාවක අපේ භික්ෂුවක් හැටියට, මිනිස්සෙක් හැටියට අපේ මනසේ සංවර්ධනයක් ඇති වෙලා නැහැ. ඒ හැම මොහොතකම ඇලීම, බැඳීම, තෘෂ්ණාව, බලාපොරොත්තු, අපේක්ෂා, ඒ වගේම බොළඳ ගතිය, මාන්නය, මෙබඳු දුර්වලකම් මනසේ ඇති වෙලා විනා මිනිස්සෙක් හැටියට, භික්ෂුවක් හැටියට මනසේ අවශ්‍ය ශක්තිය ගොඩනැගිලා නැහැ. නමුත් අර එපා කියපු, අකමැති වෙච්ච, ප්‍රතික්ෂේප කරපු අභියෝගාත්මක අවස්ථාවලට අපි කොච්චර එපා කිව්වා වුණත්, ප්‍රතික්ෂේප කළා වුණත් දුක්ඛම් කටළු පීඩා ජීවිතයට මතුවෙනවා. හැබැයි එබඳු අවස්ථාවල අපි කලබල වෙලා තියෙනවා, දුම්නසටපත් වෙලා තියෙනවා, සිත් ඇවුල් ඇති කරගෙන තියෙනවා. නමුත් එහෙම සිත් ඇවුල් ඇති කරගත්තා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැති නිසා ඒ ප්‍රශ්නේ මතුවෙන්නේ කොමකින්ද කියලා සොයලා තියෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා විමසලා තියෙනවා. ඒ හේතුව වෙනස් කරන්න බැරිද කියලා කල්පනා කරලා බලලා තියෙනවා. ඒක වෙනස් කිරීම සඳහා අවශ්‍ය දේවල් ටික ටික හරි අමාරුවෙන් හරි කරගෙන ගිහින් තියෙනවා. අවසානයේ ඒ ප්‍රතික්ෂේප කරන කර්කශ දේවල් අපේ ජීවිතයට ළඟා වෙච්ච අවස්ථාවල තමයි දුක, දුකට හේතුව ඒ නිදහස් වීම, ඒ සඳහා මඟ කියන මේ චතුරාර්ය සත්‍ය නොදැනුවත්ව හෝ පුරුදු පුහුණු කරලා තියෙන්නේ. ඒ කර්කශ දේවල් සිද්ධ වෙච්ච කටුක අත්දැකීම් ලැබිච්ච අවස්ථාවල තමයි අපි ඒවට ඔරොත්තු දෙන්න, දරා ගන්න, ඉවසන්න, අදිෂ්ඨානය, වීරය මේවා අපේ මනසේ ප්‍රගුණ වෙලා තියෙන්නේ. ඒ වගේම යමක් නිවැරදිව හේතුඵල වශයෙන් දකින්න ප්‍රඥාව අවදි වෙලා තියෙන්නේ. එහෙම සිතනකොට, කල්පනා කරනකොට පුදුම හිතුණා, ඇත්තටම අපි කැමති වෙන දේවල් වලින්ද අපේ ජීවිතය සාර්ථක වෙන්නේ? එහෙම නැත්නම් අකමැති වෙන දේවල් වලින්ද? කැමති වෙන දේවල් ලැබෙනකොට යම් සුවයක් තියෙනවා, සතුටක් තියෙනවා. හැබැයි ඒකත් එක්කලා තෘෂ්ණාව, බලාපොරොත්තුව, අපේක්ෂාව, මාන්නය, බොළඳ බව, ඒවා වැඩිලා මිසක් අපේ මනසේ සංවර්ධනයක් ඇති වෙන අවස්ථා අඩුයි. එහෙමනම් අර දුක, දුම්නස, ඒ වගේම පීඩාව, කර්කශ අත්දැකීම් අපේ ජීවිතයට ලැබිච්ච අවස්ථාවල කොතරම් අපි ඒ අභියෝගවලට මුහුණ දෙන්න පුහුණු වෙලා තියෙනවද? ඒව නිසා කොච්චර හැකියාවන් අපි තුල ගොඩනැගිලා තියෙනවද? ඒ වෙනකොට අපට මුහුණ දෙන්නට බැරි ඒ සිද්ධියට මුහුණ දෙන්නට අපි අතිරේක ශක්තියක් ගොඩනගාගෙන තියෙනවා. එතෙන් පටන් ඒ ශක්තිය අපි තුල ආරක්ෂාවක් හැටියට, රැකවරණයක් හැටියට, දියුණුවක් හැටියට අපේ సంతානය හා බැඳී ක්‍රියාත්මක වෙනවා. මේ කාරණය හරියට වටහා ගත්තට පස්සේ ඇත්තටම අපි ලෝකයේ පිළිබඳව සිතන්නේ, කල්පනා කරන්නේ මොන තරම් බොළඳ විදිහටද කියලා අපට හැඟුණා. එද එතනින් පස්සේ අර ප්‍රාර්ථනාව අපි සම්පූර්ණයෙන් වෙනස් කළා. ඒ කියන්නේ මම කැමති විදිහට, මං බලාපොරොත්තු වෙන විදිහට දේවල් සිදු වේවා, දුක්ඛම් කටළු නොපැමිණේවා කියන ප්‍රාර්ථනා වෙනුවට එතෙන් පටන් එන ඕනෑම දෙයක් ආදෙන් ඒ පැමිණෙන ඕනම අත්දැකීමක් පැමුණුනා වේ, එයට මුහුණ දෙන්නට අවශ්‍ය ශක්තිය මා තුළ ගොඩනගා ගත යුතුයි. ඊට මුහුණ දෙන්නට අවශ්‍ය සිහිය, වීරිය සහ ප්‍රඥාව මා තුළ අවදි කරගන්නට මම දක්ෂ විය යුතුයි කියන මේ අදිෂ්ඨානය ඇති කරගත්තට පස්සේ අදටත් වෙන තුනේ ප්‍රතඥ ස්වභාවය නිසා යම් පීඩාවක් ඇති වෙනකොට, යම් අභියෝගයක් එනකොට යම් කිසි කම්පනයක් ඇති වෙනවා. නමුත් ඒ සමගම මේ අවස්ථාවට මුහුණ දෙන්නට මම හොතෙක් දක්ෂද නැද්ද, ඒකට අවශ්‍ය සාධක සුදුසුකම් මා තුළ තියෙනවද නැද්ද, එතකොට මේ අවස්ථාව ජයගන්නට මට පුළුවන්ද බැරිද කියලා මට මාවම පරීක්ෂා කරලා බලන්නට යම් කිසි අවස්ථාවක් ලැබෙනවා. එතකොට ලෝකයක් එක්ක නෙවෙයි අත්තට මෙතනදී අභියෝගයේ පවතින්නේ, තමන්ට, තමන්ගේ ශක්තියත් එක්ක, තමන්ගේ මනසත් එක්ක. එහෙම වෙනකොට පැමිණෙන හැම අභියෝගයක්ම ආපසු හැරෙන්නට නෙමෙයි, පලා යන්නට නෙමෙයි, දුම්නසටපත් වෙන්නට නෙමෙයි, ඒ හැම අවස්ථාවක්ම ජීවිතයේ අපිව සංවර්ධනය කරන, අපි ඉදිරියට අරන් යන ශක්තිමත් අවස්ථාවක්. එයට මුහුණ දෙන ප්‍රමාණයත් එක්කයි අපි සංවර්ධනය වෙන්නේ කියන අවබෝධයත් එක්ක සතුටින් අභියෝගවලට මුහුණ දෙන්නට පුළුවන්. පින්නතුනේ අපි වටහා ගන්නට ඕන කාරණේ තමයි, අපි හිතමු යම් කිසි කෙනෙක් උස පනින්නට කියලා නිතර නිතර උඩ පනිනවා. එතකොට උඩ පැන්න පමණට උස පැන්නා වෙන්නේ නැහැ. උස පනින එකේ උඩ පනින එකේ වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? උස පනිනවා කියලා කියන්නේ යම් කිසි බාධකයක් තියලා ඒකට ඉහලින් පනින එකයි. ලණුවක් හරි ලී දණ්ඩක් හරි හරහට තියලා ඒකට ඉහලින් පනින්නට පුරුදු වුණොත් ඊට පස්සේ ඒ ප්‍රමාණයෙන් උසින් පනින්නට පුරුදු වුණාට පස්සේ තව ටිකක් අර බාධකයේ ඔසවනවා, තව ටිකක් බාධකයේ ඔසවනවා. බාධකයේ ඉහළ යන ප්‍රමාණයට තමයි අපේ හැකියාව ඉහළ යන්නේ. එහෙම බාධකයක් නැතිව අපි උඩ පැනනොත් නිකම්ම උඩ පැනලා විතරයි. එතකොට කොච්චර වෙහෙසුණත්, කොච්චර උත්සාහ කළත් හැමදාම එකම ප්‍රමාණය, එකම තැන උඩ පැනලා විතරයි. ඒ නිසා උස පනිනවා කියලා කියන්නේ උඩ පනින එක නෙවෙයි, අභියෝගයක් ජයගන්නට අපේ ගත සිත පුහුණු කිරීමයි. ඒ තුලයි අපේ ඉහළට පැනීමේ හැකියාව වර්ධනය වෙන්නේ. අන්න ඒ වගේ අපට ජීවිතේ පැමිණෙන අභියෝග කියලා කියන්නේ දැනට පවතින සාධක වලින් ජයගන්නට නොහැකි අවස්ථා. එහෙමනම් ඒ අවස්ථාව ජයගන්නට නම් අපි ළඟ තියෙන සාධක එක්ක තීව්‍ර කරන්නට ඕන. එහෙම නැත්නම් අමතර සාධක අපි ගොඩනගා ගන්නට ඕන. හැකියාවන් ගොඩනගා ගන්නට ඕන. එතකොට ඒක අපත යන්නේ නැහැ. ඒ අවස්ථාවේ අභියෝගේ ජයගන්නට පමණක් නෙමේ අපිට මේ භවයටත් සසර ගමනටත් එය පිහිට පිණිස පවතිනවා, උපකාරය පිණිස පවතිනවා. ඉතින් මේ කාරණේ හරියට තේරුම් ගත්තහම අභියෝගවලදී අපි පසුබට වෙන්නට අවශ්‍ය නැහැ. මම කැමති විදිහටම දේවල් සිදුවිය යුතුය එසේ නොවේ නම් එය අභාග්‍යයක් අවාසනාවක් කියලා හිතලා දොම්නසටපත් වෙන්නට අවශ්‍ය නැහැ. ඒතකොට තමන් කැමති දේවල් සිදුවෙන අවස්ථාවේ තමන්ට සතුටින් ඒවා භුක්ති විඳින්නට පුළුවන්. අකමැති දේවල් සිදුවෙන අවස්ථාවේ ඒ අභියෝගයේ ජය ගන්නට මගේ මනස පුහුණු කරගත යුතුයි කියලා ඒ ස්වභාවයෙන් දකින්නට පුළුවන් නම් අපට සතුටින් සොම්නසින් ශක්තිමත්ව ඒට මුහුණ දෙන්නට පුළුවන්. ඒ නිසා පින්නතුනේ පින්කම් කිරීමෙන් ජීවිතයට සැපයක් ලැබෙන්නට පුළුවන්, සුවයක් සහනයක් ලැබෙන්නට පුළුවන්. හැබැයි සතුටක් ඇතිවෙනවද, දොම්නසක් ඇතිවෙනවද, සොම්නස දොම්නස පිළිබඳව කාරණේ පින්කම් කරපු පමණින් ඇති වෙන්නේ නැහැ. ඒකට අපේ මනස පුහුණු කරන්නට ඕන. කෙසේද පුහුණු කරන්නේ? අපි පැමිණෙන අරමුණ පිළිබඳව දකින විදිහ, ප්‍රතිචාර දක්වන විදිහ, ඒ ප්‍රතිචාර දක්වන විදිහ අනුව, දකින විදිහ අනුව අපට දොම්නසටපත් වෙන්නටත් පුළුවන්, සොම්නසටපත් වෙන්නටත් පුළුවන්. අන්න ඒ න්‍යාය අපි හරියට හඳුනාගත්තොත් පමණයි අපට සැපේදිත් සතුටින් ඉන්නට පුළුවන්නේ, දුකේදිත් සතුටින් ඉන්නට පුළුවන් වෙන්නේ. දුක ඇති කරන කාරණේදිත් අපට සතුට පවත්වා ගන්නට පුළුවන්, ඒ වගේම අභියෝගයේදිත් අපට සතුට පවත්වා ගන්නට පුළුවන්. ඒ ආකාරයෙන් අපේ මනස පුහුණු කළ හැකිනම් ඊළඟට පින්නතුනේ මේ අපේ සාමාන්‍ය ජීවිතේ කාරණා පිළිබඳව දකින සිතන ආකාරයත් එක්කලා ඒ සාමිස සතුට ඔය ආකාරයෙන් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් උස් පහත් විදිහට පවත්වා ගන්නට පුළුවන්. නමුත් බුදුදහමේ පෙන්වන සතුට එය පමණක් නෙවෙයි, ඉන් ඔබ්බට යනවා. ඒ කුමක්ද? නිර්ආමිස සතුට. ඔය අපි දැන් කතා කළේ සාමිස සතුට, බාහිර ලෝකයේ අරමුණු සමග, ඒ වගේම තෘෂ්ණාවත් සමග බද්ධ වෙලා, බලාපොරොත්තු අපේක්ෂා සමග බද්ධ වෙලා ඇති කරගන්නා වූ සාමිස සතුට අපි වඩා නිරවුල්ව නිවැරදිව පවත්වාගන්නේ කොහොමද කියන කාරණයයි අපි ඔය කතා බහ කළේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා ජීවිතයක මිනිස්සෙක් හැටියට වැඩෙන්නට නම් නිරාමිස සතුට අත්‍යවශ්‍යයි. කුමක්ද නිරාමිස සතුට කියලා කියන්නේ? අර ඉන්ද්‍රිය පිනවීමක් හෝ එහෙම නැත්නම් සම්පත් ඒකරාශි කිරීමක් හෝ එහෙම නැත්නම් තෘෂ්ණාව, බලාපොරොත්තු, අපේක්ෂාව, ඒබඳු හැඟීමක් හෝ ඒබඳු තත්වයකින් විනිර්මුක්තව අපට යම් සතුටක් ඇති කරන්නට පුළුවන්. ඒ හඳුන්වනවා නිරාමිස සතුටයි කියලා. ඒ සතුට ඇති කරන ක්‍රම තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සබ්බපාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. ක්‍රම තුනකින් අපට නිරාමිස සතුට ඇති කරන්න පුළුවන්. ඒ කොහොමද? අපි මුලින්ම සඳහන් කළානේ සතුට හෝ දොම්නස ඇති වෙන්නේ, එහෙම නැත්නම් සොම්නස හෝ දොම්නස ඇති වෙන්නේ මනසේ. එතකොට මනසේ පවතින දුර්වලකම්, දුර්ගුණ, පාප ධර්ම, අසත් ධර්ම අඩු කරගන්නා තරමට අපට සන්තුෂ්ටිය මතුවෙනවා, සුවය මතුවෙනවා. ඒ වගේම යහගුණ, සද්ධර්ම, කුසල ධර්ම, පාරමිතා ධර්ම, බෝධිපාක්ෂික ධර්ම අවදි කරන තරමට අපට සතුට සුවය මතුවෙනවා. ඒ වගේම ලෝක ධර්මතාවයන් තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්න ප්‍රඥාවෙන් සිත පුහුණු කරන තරමට එන ඕනම දෙයකට සතුටින් මුහුණ දෙන්නට අපි තුල හැකියාවක් වර්ධනය වෙනවා. එතකොට දුර්වලකම් දුරු කිරීම, යහගුණ අවදි කිරීම සහ ප්‍රඥාවෙන් සිත පිරිසිදු කිරීම කියන මේ කාරණා තුනෙන් යම් කිසි කෙනෙකුට සතුටක් සුවයක් ඇති වෙනවා නම් එය නිරාමිස සතුටයි, නිරාමිස සුවයයි කියලා හඳුන්වන්නේ. එය අර ලෞකික වශයෙන් එහෙම නැත්නම් සාමිස වශයෙන් ලබන සතුට සුවය වගේ කම්පනයක් ඇති කරන්නේ නැහැ, දාහයක් ඇති කරන්නේ නැහැ, ඒ වගේම පශ්චාත්තාපයක් ඇති කරන්නේ නැහැ, ඒ වගේම පරිවර්තනය වීම තුළ දුකක් ඇති කරන්නේ නැහැ. එකමක් නිසාද අපි එහිදී ලබන දෙයක් නැහැ පින්නතුනේ, බාහිරින් අත්පත් කරගන්න දෙයක් නැහැ. ඒ නිරාමිස සතුට බාහිර ලෝකයේ මත නොවේ රඳා පවතින්නේ, එන ඕනෑම අරමුණක් තුල Tamanගේ මනස නිවැරදිව නිරවුල්ව පවත්වන්නට පුරුදු පුහුණු වීමයි. ඒ නිසා දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම, ප්‍රඥාවෙන් ලෝක ධර්මයන් වටහාගෙන ඒවට සැහැල්ලුවෙන් මුහුණ දීම කියන මේ කාරණා තුන යම් යම් ප්‍රමාණයකට පුරුදු කරනවද ඒ ඒ ප්‍රමාණයට එතනත්තාට නිරාමිස සතුට දිනු කර ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ නිරාමිස සතුට වැඩෙන ප්‍රමාණයට එතනත්තාට අකුසල් දුරු කරලා කුසල් දිනු කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපි මාතෘකා කරන ලද සූත්‍ර දේශනාවේ විශේෂයෙන්ම දක්වන්නේ මේ සන්තුෂ්ටිය තරම් අන් කවර ධර්මයක්වත් මම දකින්නේ කුමක් සඳහාද? නූපන් කුසල් උපදවන්නට, උපන් අකුසල් දුරු කරන්නට. එතකොට විශේෂයෙන්ම පින්නතුනේ අර සාමිස සතුටත් යම් ප්‍රමාණයකට ඒ සඳහා සහාය කරගන්නට පුළුවන්. නමුත් නිරාමිස සතුට යමෙකුට උපදවා ගන්නට පුළුවන් නම් එය තමයි උපන් අකුසල් දුරු කරන්නට, නූපන් කුසල් උපදවන්නට විශේෂයෙන් උපකාර වෙයි. අපි සරල උදාහරණයක් ගත්තොත් පින්නතුනේ අපේ සිතට යම්කිසි කෝපයක් මතුවෙනවා. තව කෙනෙක් කරන කියන දෙයක් අනුව හරි, අපි අකමැති දෙයක් සිදුවීම නිසා හරි සිතට නොසතුටක්, කෝපයක් මතුවෙනවා. දැන් ඒ නිසා හිතේ සතුට නැති වෙලා යනවා. කුසලයේ යටපත් වෙලා අකුසලයේ මතුවෙනවා. යම්කිසි කෙනෙකුට තමන්ගේ හිත නරක් වුණා, තමන්ගේ හිතට ද්වේෂයක් මතු වුණා කියලා තේරුම් අරගෙන එය දුරු කරගන්නට පුළුවන් නම් සමත වශයෙන් මෙත් වඩලා හරි, විදර්ශනා වශයෙන් හේතුඵල දැකලා හරි තමන්ට පුළුවන් නම් ඒ ඇතිවෙච්ච කෝපය දුරු කරන්නට, ඒ කෝපය දුරු වීමත් සමගම අපේ සිතට ලොකු සතුටක් සැහැල්ලුවක් දැනෙනවා. ඒ අභියෝගයේ තමන් ජයගත්තා කියන තෘප්තියක් තමන්ට දැනෙනවා. ඒ මානසික පීඩාව, මානසික දුම්නස තමන්ගේ සිතින් පහව ගියා කියලා තමන්ට ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම ඒ ද්වේෂයේ දුරවීම තුළ කායික මානසික සැහැල්ලුවක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි, උපන් අකුසලයේ දුරු කරන්නට, නූපන් කුසලයේ උපදවන්නට අපට සන්තුෂ්ටිය උපකාර වෙනවා. ඒ වගේම උපන් අකුසලයේ දුරු කිරීම, නූපන් කුසලයේ ඉපදවීම තුළ අපට සන්තුෂ්ටිය අවදි කරන්නට පුළුවන්. මේවා අන්‍යෝන්‍ය වෙපෙනවා. සතුට නිසා කුසල් උපදිනවා, කුසලය නිසා සතුට උපදිනවා. සතුට නිසා උපන් අකුසලයේ දුරු වෙනවා, උපන් අකුසලයේ දුරු කිරීම නිසා සතුට ඇති වෙනවා. මේ නිරාමිස සන්තුෂ්ටිය මේ විදිහට අන්‍යෝන්‍යව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ප්‍රඥාවෙන් ලෝකේ දකිනකොට හිතේ සන්තුෂ්ටිය වර්ධනය වෙනවා. හිතේ සතුට පවතින ප්‍රමාණයට සැහැල්ලු සිතින් ලෝක ධර්මතාවයන් ප්‍රඥාවෙන් අවබෝධ කරන්නට මනස නිදහස් වෙනවා. මේවා අන්‍යෝන්‍යව යැපෙන කුසල ධර්මයන් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මහණෙනි, නූපන් කුසල් උපදවන්නට, උපන්න කුසල් දුරු කරන්නට මේ සන්තුෂ්ටිය තරම් තවත් දෙයක් මම ලෝකෙහි දකින්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. විශේෂයෙන් සාමිස සතුටට වඩා මේ නිරාමිස සතුට පිළිබඳවයි පින්නොත්. ඒ නිසා යම්කිසි කෙනෙකුට සාමිස සතුටත් පවත්වා ගන්නට ගිහියෙක් හැටියට අවශ්‍යයි. ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, මිල මුදල්, ඒ වගේම රැකී රක්ෂා, ව්‍යාපාර, අමුදරුවන්, මේවා ගිහියෙක් හැටියට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්තිසුඛය, මට මේ දේවල් අවශ්‍ය ප්‍රමාණයට තියනවා කියලා සතුටු වෙන්නට පුළුවන් වෙන්නට ඕන. ඊළඟට භෝගසුඛය, තියෙන දේවල් මමත් අන් අයටත් මනවින් පරිහරණය කරන්නට අවස්ථාව සලස්වා ගන්නවා, මමත් ඒවා පරිහරණය කරනවා, අන් අයටත් අවශ්‍ය විදිහට ඒවා බෙදා හදා දෙනවා කියලා තමන්ට සතුටු වෙන්නට පුළුවන් වෙන්නට ඕන. ඒක තමයි භෝගසුඛය. ඊළඟට මම ලෝකෙට ණය නැතුව, ණය නැහැ කියලා කියන්නේ පින්නතුනි මේ මිල මුදල් වලින් ණය වීම විතරක් නෙමෙයි, මම රටට, ජාතියට, සාසනයට, ඒ වගේම තමන්ගේ කුල પરම්පරාවට ණය නැති කෙනෙක් හැටියට, මේ මහ පොළොවට ණයක් නැති, බරක් නැති කෙනෙක් හැටියට මම ජීවත් වෙනවා කියලා සතුටු වෙන්නට පුළුවන් වෙන්න ඕන. ඒ වගේම අනන සුඛයයි කියලා කියන්නේ ඉපීමේදී සහ පරිහරණය කිරීමේදී මම ලෝකෙට අපරාධයක් කරලා නැහැ, මගේ සිත අකුසලෙන් විනාශ කරගෙන නැහැ, ලොවට අපරාධ කරලා නැහැ කියලා සතුටු වෙන්නට පුළුවන් වෙන්න ඕන. මෙන්න මේ කියන අත්තිසුඛ, භෝගසුඛ, අනනසුඛ, අනවජ්‍ය සුඛ කියන මේ සිව්වැදෑරුම් සැපයත් ගිහියෙකුට තියෙන්නට ඕන. ඒ සාමිස සතුට සම්බන්ධවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. භෞතික සම්පත් ඉපයීම සම්බන්ධව, පරිහරණය කිරීම සම්බන්ධව, ඉන්ද්‍රිය පිනවීම සම්බන්ධව ගිහියෙකුට යම් අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් එය ධාර්මිකව ලොවට බරක් වෙන්නේ නැතුව, ලොවට ණයකාරයෙක් වෙන්නේ නැතිව, ඒ වගේම තමන් විතරක් තනිවම භුක්ති විඳින්නේ නැතුව, තමන් ගැන වගේම අනුන් ගැනත් බලමින් තමන්ට සතුටින් සුවෙන් පවත්වා ගන්නට පුළුවන් නම් ඒ සාමිස සතුට සමබරව පැවැත්වුවා වෙනවා. ඉතින් එහෙම කරන්නට නම් තමන්ගේ යුතුයකම් වගකීම් හරියට හඳුනා ගන්නට ඕන. ඒ යුතුයකම් වගකීම් එකම ප්‍රමාණයක නෙවෙයි පින්නතුනේ. අපේ භූමිකාව අනුව අපි කළ යුතු යුතුයකම් වගකීම් වෙනස් වෙනවා. බිරිඳක්, සැමියෙක්, අම්මා තාත්තා, දරුවන් මේ විදිහට විවිධ භූමිකාවන් අපට පවත්වන්නට සිද්ධ වෙනවා. එකම කාන්තාව ගත්තොත් අම්මා තාත්තා ඉදිරියේ ඇය දියණියක්, සැමියා ඉදිරියේ ඇය බිරිඳක්, දරුවන් ඉදිරියේ ඇය මවක්, හාමුදුරුවෝ ඉදිරියේ ඇය දායිකාවක්. එතකොට මේ එකම කාන්තාව විටක මවක් වෙන්නට ඕන, විටක බිරිඳක් වෙන්නට ඕන, විටක දියණියක් වෙන්නට ඕන, විටක දායිකාවක් වෙන්නට ඕන. එතකොට ඇයි මේ එකම පුද්ගලයාට අවස්ථා හතරකදී සතරාකාරයෙන් ක්‍රියාත්මක වෙන්නට වෙනවා? ඒ සතරාකාරයෙන් ක්‍රියාත්මක වෙනකොට තමන්ගේ භූමිකාව වෙනස් වෙනකොට ඒ භූමිකාවට අදාළ යුතුයකම් වගකීම් වෙනස් වෙනවා. අම්මා කෙනෙකුගේ වගකීම් නෙවෙයි බිරිඳකගේ වගකීම් වෙන්නේ. බිරිඳකගේ හෝ අම්මා කෙනෙකුගේ වගකීම් නෙමෙයි දායිකාවකගේ වගකීම් වෙන්නේ. මේ විදිහට අවස්ථාවෙන් අවස්ථාවට තමන්ගේ භූමිකාවන් වෙනස් වෙනවා, භූමිකාවෙන් භූමිකාවට තමන්ගේ කාර්යභාරයේ යුතුයකම් වගකීම් වෙනස් වෙනවා. එතකොට අර සාමිස සතුට නිවැරදිව පවත්වා ගන්නට නම් අපිට පුළුවන් වෙන්නට ඕනේ අපි ඇසුරු කරන අයත් එක්කලා හොඳින් සමාජ සම්බන්ධතා පවත්වන්න. බිරිඳක් හැටියට පැවැත්විය යුතු සමාජ සම්බන්ධතාවය සැමියත් එක්කලා නිවැරදිව පවත්වා ගන්නේ නැතිනම් එතන පෞල් ජීවිතයක් හැටියට සුවය වැඩි කාලයක් පවත්වන්නට බෑ. ඒ වගේම මව්පියෝ සහ දරුවන් හැටියට ඒ අන්‍යෝන්‍ය යුතුයකම් වගකීම් ඉටු කරන්නට බැරි වුණොත් ඒ සබඳතාවය වැඩි කාලයක් පවත්වන්නට බෑ. ඒ වගේම පින්නතුනේ දායකින් සහ භික්ෂුන් වහන්සේලා හැටියට ධාර්මික සබඳතාවයේ නිවැරදිව පවත්වා ගන්නට දක්ෂ වුණේ නැතිනම් එතන අන්‍යෝන්‍ය සම්බන්ධයේ වැඩි කාලයක් නඩත්තු කරන්නට පුළුවන් කමක් නැහැ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ සදිසාවක් හැටියට වෙන් කරලා පෙන්නනෝ තමන් මධ්‍ය ලක්ෂය හැටියට ගත්තොත් උඩ දිසාව, යට දිසාව, ඒ වගේම නැගෙනහිර, බටහිර, උතුර, දකුණ කියන මේ සය දිසාවම අපට එක් එක් සමාජ තලයන්ට ආරෝපණය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මව්පියන්, ගුරුවරුන්, මිත්‍රාමාත්‍යෙන්, ඒ වගේම අඹදරුවන්, සේවක සේවිකාවන් මේ සියලු දෙනා සමග අපට තම තමන්ට හිමි භූමිකාවට අදාළ යුතුයකම් වගකීම් ඉටු කළොත් පමණයි ඒ සමාජ සම්බන්ධතා නිවැරදිව පවත්වාගෙන සතුටින් ජීවත් වෙන්නට පුළුවන් වෙන්නේ. ඒ සමාජ සම්බන්ධතා බිඳ වැටුනොත් අපට තවදුරටත් ලෞකික වශයෙන්, සාමිස වශයෙන් පවත්වන සුවය සතුට පවත්වා ගන්නට බැරි වෙනවා. ඒ නිසා සාමිස සුවය තෘෂ්ණාවට වහල් වෙන්නේ නැතිව, හැඟීම් වලට, බලාපොරොත්තු වලට යට වෙන්නේ නැතිව තමන් හදාගත්තු රාමුවක් තුළ විතරක් ආත්ම තෘෂ්ණාවෙන් හිර වෙන්නේ නැතිව සමතුලිතව සාමිස සතුට ලබන්නටත් ගිහියෙක් හැටියට දක්ෂ වෙන්නට ඕනේ. ඒ වගේම විටින් විට හෝ නිරාමිස සතුට ලබන්නට තමන්ගේ චිත්තසංතානයේ මතුවෙන පාප ධර්ම, අසත් ධර්ම දුරු කරමින්, කුසල ධර්ම, සත් ධර්ම අවදි කරමින්, ප්‍රඥාවෙන් ලෝක ධර්මතාවයන් වටහාගෙන ඒවට ඔරොත්තු දීමේ හැකියාව ටිකෙන් ටික පුරුදු පුහුණු කරන්න ඕන. ඒ නිරාමිස සතුට අපි තුළ වැඩෙන ප්‍රමාණයට අකුසල් දුරු වෙනවා, කුසල් වැඩෙනවා. මේ සාමිස සතුට සහ නිරාමිස සතුට කියන දෙක ජීවිතයක පවත්වා ගන්නට පුළුවන් නම් ඒ තැනත්තා හැම විටම සැහැල්ලුවෙන් ප්‍රබෝධමත්ව ජීවත් වෙනවා. එතකොට ඔහු අන්‍යෝන්‍යව පවත්වන්නට ඕන වගකීම් යුතුයකම් මනවින් ඉටු කරනවා. ඒ වගේම අභියෝගය අභියෝගයක් හැටියට නෙවෙයි, තමන්ගේ ජීවිතයේ ජයගන්න කඩයිමක් හැටියට දකිමින් සතුටින් ඒවාට මුහුණ දෙමින් පියවරෙන් පියවර මානසිකව වැඩෙන්නට, සංවර්ධනය වෙන්නට ඒ අභියෝගය අවස්ථාවක් කරගන්නවා. ඒ නිසා අභියෝගයක් මතුණාය කියලා ඔහුගේ සතුට සුවේ නැති වෙන්නේ නැහැ. ඒ වගේම තමන් අපේක්ෂා කරන දේ සිදු නොවුනාය කියලා ඒ තනත්තාගේ සතුට සුවේ නැති වෙන්නේ නැහැ. ඒ වගේම සමාජ සම්බන්ධතා කඩා හිරෙන්නට ඒ තනත්තා ඉඩ දෙන්නේ නැහැ. යුතුයකම් වගකීම් මනවින් ඉටු කරලා ඒ සම්බන්ධතා නිවැරදිව පවත්වාගෙන යනවා. තමන් ගැනත් හිතලා, අනුන් ගැනත් හිතලා, මෙලව ගැනත් හිතලා, සසර ගැනත් හිතලා කටයුතු කරන්නට දෑසක් ඇති පුද්ගලයෙක් හැටියට ක්‍රියා කරන්නට එතනත්තා සමත් වෙනවා. කවුරුන්ද සාමිස සතුට සහ නිරාමිස සතුට සමව පවත්වා ගන්නට දක්ෂ වෙන තැනැත්තා. ඒ නිසා සතුට තරම් අන් කවර ධර්මයක්වත් මා දකින්නේ නැහැ. නෝපන් කුසල් උපදවන්නට, උපන් අකුසල් දුරු කරන්නට එතරම්ම මේ සන්තුෂ්ටිය උපකාර වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තමන්ට ජීවිතයේ අභියෝග ජය ගන්නටත්, ඒ වගේම යුතුයකම් වගකීම් ඉටු කරමින් සතුටින් ජීවත් වෙන්නටත් කෙබඳු ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුද කියන මේ කාරණාව නැවත නැවත නුවණින් කල්පනා කරලා මේ අසු දහම් කරුණු එසේ සතුටින් සුවෙන් ජීවත් වෙන්නට හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ මහරගම කටුවාවල පාරේ පදිංචිව සිටි මීට වසරකට පෙර මිය පරලෝ යන්නට දුණු මහරගම ජනාධිපති විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති අමරසේන ධර්මවිමල මහත්මා සිහිපත් කරලා වර්ෂ පූර්ණයේ නිමිති කොටගෙන එතුමාට පුණ්‍ය ආනුමෝදනා කිරීම සඳහා සුමනා ධර්මවිමල මහත්මිය, දූ දරුවන්, බෑනාවරුන් සහ ලේලිවරුන් විසින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ. මිය පරලෝ යන්නට එදුණ අමරසේන ධර්මවිමල මහත්මාටත්, ඒ වගේම දෙපාර්ශ්වයේම මිය පරලෝ ගිය දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, ඒ වගේම සදිහිරා කුඩා දියණිය ඇතුළු මේ පරලෝකයේ සියලුම ඥාති හිත මිත්‍රාදීන් අසල්වාසීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමත්, සුජීවත්ව සිටින සුමනා ධර්මවිමල මහත්මිය, දූ දරුවන්, සහෝදර සහෝදරියන්, නෑදෑ හිත මිතුරන් සියලු දෙනාට ආශිර්වාද කිරීමත්, දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීමත් පින්කමේ අරමුණු හැටියට දක්වලා තියෙනවා. ඒ යහපත් අරමුණු පෙරදරි කරගෙන හැම දිනාටම ධම්මසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ පින්කමක්, තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමේ පින්කමක්, ඒ දෙයාකාර කුසලයේ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා, දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා, සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා, දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. වසරකට ඉහතදී මිය පරලෝ යන්නට එදුණු අමරසේන ධර්මවිමල මහත්මා ඇතුළු මිය පරලෝගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා, ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා, ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා, සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. හැම දිනාටම තෙරුවන් සරණයි.